මොසාට් සංගීතය ගැන රෑ ඉරපානේ අප කතා නොකළේ නැහැ. මොසාට් සංගීතයේ තියෙන භාවාත්මක ගැඹුර වගේම ඒ සංගීතයේ අනුභවයෙන් ඇතිවන මානසික සුවය ගැන ඇති ප්‍රකට මත සොයා ගැනීම හරිම මිහිරි ඇස්පාදන සුළුයි. පරිගණකයේ ගැඹුරින් අධ්‍යයනය කරද්දී සංගීතය ආදී ශ්‍රව්‍ය ගෝචර රම්‍ය මාධ්‍ය අවශෝෂණය මොන තරම්ද කියා පෙන්වන්නට න්‍යායක් පරිද්දෙන්ම උපුටා ගැනෙන්නේ අධ්‍යාපනයට එක්වෙන්නේ මොසාට් නිර්මාණ. සංගීතයේ තියෙන සුවිසල් බරපරාක්‍රමයන් ගැන උගන්වද්දී මොසාට් සංගීතය මානසික සෞඛ්‍ය විතරක් නෙමෙයි, යුක්ති යුක්තව සිතීමේ බලය, තාර්කිකත්වය, ඒ වගේම විසල් වූ අවකාශයක් තුළ කාලිකව කාලානුරූපව විචක්ෂණශීලී වීමේ ගුණය, අධ්‍යාපනය වගේම ශිෂ්ට සම්පන්නව පැවතීමේ චර්යා රට, මේ හැම දෙයකටම මේ ගැඹුරු සංගීතයේ බලපාන බවයි සොයාගෙන ඇත්තේ. ඇල්ෆ්‍රෙඩ් ඩේ ටොමාටිස් කියන්නේ ජාත්‍යන්තරව පිළිගත් නිමැවුම්කරුවෙක් වගේම උග්‍ර කන් ආශාශ්‍රිතව අධ්‍යයනය ප්‍රගුණ කළ ඒ විශේෂ කෙළ පැමිණි විද්‍යාඥයෙක් විද්‍යාර්ථියෙක්. ඔහු ජීවත් වුණේ 1920 ඉඳලා 2001 දක්වා. ඔහු අනන්ත අප්‍රමාණ විවිධ වූ පර්යේෂණ කළ මේ ENT විෂය හා සංගීතය පිළිබඳව. ඔහු විද්‍යාඥයෙක් විදියටම සංගීත විද්‍යාඥයෙක් විදියටත් බොහෝ කරුණු එළිදැක්වා සංගීතය හා කලා නිර්මාණයන් කොහොමද මේ ඉන්ද්‍රියන්ට අනුගතව යන්නේ කියලා, ගෝචරවන්නේ කොහොමද කියලා. උගුර කන් නාසා ආදිය තමයි විශේෂිතව සැලකුවේ ENT විෂය. ඔහු තම සොයාගත්තේ මොසාට් සංගීතයෙන් කිව නොහැකි තරමේ මානසික සංහිඳියාවක් ඇතිවෙනවා විතරක් නෙමෙයි, යම් යම් ස්නායුමය හා මානසික ආතතීන් සංකූලතාවයන්ට පුදුමාකාර විසඳුමක් එයින් ලැබෙන බව. මේ සොයා ගැනීම සහ මේ සංගීතය හා මනෝව්‍යාධි සමභාගීත්වය පිළිබඳ යථාව ටොමාටිස්ගෙන් අරගෙන ජනප්‍රිය කළේ ඩොන් කැම්බල් විසින්. ඒ නේචර් කියන ඇමරිකානු මාහැගි විද්‍යා සංගරාව මගින් ඔවුන් ඔප්පු කළ මොසාට් සංගීතයට සවන් දීමෙන් පුදුමාකාර විදියට මානසික වියවුල්තා සංසිඳෙන බව ඒ සංගීතය නිසා. ඇමරිකාවේ ස්වභාවික විද්‍යා සංගමය මගින් සංස්කරණය කරන මේ නේචර් සංගරාව 1869 ඉඳගෙන අද දක්වාම පවතිනක්. අද මේ වන විට නේචර් සංගරාවේ සංස්කාරකවරයා ෆිලිප් කැම්බල් සියවස් එකහමාරකටත් වඩා කාලයක් තිස්සේ ඇමරිකාවේ මේ නේචර් සංගරාව නිරන්තරයෙන්ම ඔප්පු කරනව, ස්ඵුට කරනව ශාස්ත්‍රීය ගාම්භීර සංගීතය සහ මානසික සුවය පිළිබඳ ඒ සම්බන්ධතාවය ඔවුන් හෙළිදරව් කරනව විවිධ පර්යේෂණ මගින්. මෙහිදී වැඩිපුරම ඔවුන් උදාහරණයට ගන්නේ මොසාට්ගේ සංගීත නිර්මාණ. ඉතින් මේ සෙල් මිලර් කියන ජෝර්ජියාවේ පාලකයා යෝජනා කළ සම්මත කරගත්ත ජෝර්ජියාවේ ඉපදෙන සෑම ළමයෙකුටම මේ සම්භාව්‍ය සංගීත සංගත තැටියක් රජෙන් ලබා දෙන්නට. විශේෂයෙන්ම මොසාට්ගේ පියානෝ කන්සර්ටෝවන් පිළිබඳ දිගින් දිගටම පර්යේෂණ කරලා තියෙනවා. යම්කිසි කෙනෙකුගේ බුද්ධි ඵලය නොහොත් අප IQ නමින් හඳුන්වන ප්‍රඥා ශක්්‍යතාවය දිගින් දිගටම අවුලවන බව, වැඩි දියුණු කරවන බව සොයාගෙන තියෙනවා මේ මොසාට්ගේ පියානෝ කන්සර්ටෝවන්. කැම්පල්ගේ ද මොසාට් ඉෆෙක්ට් පර්යේෂණ කෘතියෙන් පස්සේ ඊට අනුගාමී කෘතියක් විදියට ද මොසාට් ඉෆෙක්ට් ෆෝ චිල්ඩ්‍රන් නමින් කෘතියක් බිහි වුණා. මේ කියන කෘතියත් එක්කම මොසාටියානු සංගීතයෙන් ඇතිවන බුද්ධි ප්‍රබෝධනයත් සිහියෙහි සිටීමට ඉන් සැපයන අත්වලත් පිළිබඳ විශාල සොයාගැනීම් ඇති වුණා කරුණු කාරණා සහිතව. සියවස් දෙකහ මාරකට කලින් බිහි වෙලා අවුරුදු 35ක් වගේ පුංචිම පුංචි කාලයක් ජීවත් වෙලා තවත් සියවස් ගානකට වැඩ කළ ඇමඩියස් මොසාට් පිළිබඳ වෙනම සාබියකට ඔබ රැගෙන යන්නට මට අවශ්‍යයි. ඊට පෙර මේ කවුරු කවුරුත් කියන්න වගේ මොසාට්ගේ මේ මනස සංසිඳුවන ඒ සංධනියකින් ඉතාම අල්ප වූ කොටසක් අපි අහල බලමුද? 40 වෙනි සංධනී කොටසක්. Thank you. මොසාඩ්ගේ අරුමැති සංගීතය ගැන කතා කරනකොට මම 80 දශකයේ මැදභාගයට ගියා. මේ යුගයේ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට මම ගියේ අපේ යුගයේ ප්‍රවීණතම වාදකයෙකු වන මහින්ද බණ්ඩාරයන් හමුවට. ඒ කාලේ අතිශයින්ම යෝන් වී පසුනේ අපි. මා ගියේ යම්කිසි ගීතයක් ගැන කතා කරන්නට. ලතා බල්පල මැතිනියත්, ඈ දියණි ධම්මිකා බණ්ඩාර සොහොයුරියත්, ඔවුන්ගේ පිරිමි දරුපැටව් තිදෙනාත් එක්ව විසු ඒ මාලිගාවත් එක්ක ඇදෙල්ල දැන් නැහැ. ඔවුන් දැන් නිස්කලංක පරිසරයකට ඇවිදි තලා හේන දිහාවේ. ඒත් ඒ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණ කලබලකාරී පරිසරයේ ඉතා සුබහන් දෙයක් සිද්ධ වුණා. ගීතයක් ලියන්නට මහින්ද බණ්ඩාරයන් හමුවට ගිය මට ඒ කාලේ හැටියට අපූරු වරමක් උදා වුණා. ඔහු ළඟ තිබුණා VHS පටයක්. ඒ කාලේ මොන DVD VCDද? වීඩියෝ ඩෙක් එකට දිග VHS ටේප් එකක් දාලා තමයි අපි බයිස්කෝප් බැලුවේ. ගිය වැඩේ අහකට විසික්ුණා. බන්දුල බලමුද මේ ෆිල්ම් එක? මොකද්ද? ඇමඩියස්. මොසාඩ්ගේ කතාව නේද? චිත්‍රපටය ගැන අසා තිබූ මා එක්වරම ඇහුවා. ඔව්, මේක ඇවිදින් වැඩි කලක් නෑ මට එහෙන් VHS ටේප් එකක් ලැබුණා. අපි පැය ගාණක් ඇමඩියස් නැරඹුවා, නවත්තමින් කතා කරමින්. සංගීතඥයෙක් විදියට ඔහු සමග මෙවැනි සංගීතමය චිත්‍රපටයක් නැරඹීමෙන් මා පුදුමාකාර ආස්වාදයක්, දැනුමක්, විඳුමක් ලැබුවා. චිත්‍රපටය හරිම අනුවේදනීයයි. ඒ වගේම මොසාඩ්ගේ විශ්මිත දසඟිලි මහිමය විටින් විට අපව ගල් ගැස්සුවා. ඇමඩියස් චිත්‍රපටය යම්කිසි නාටකීය සංගීතමය සිනමාකෘතියක්. ඇමඩියස් 1979 බිහිවුණු පීටර් ෂාෆර්ගේ වේදිකා නාට්‍යයක්. එය පදනම් කරගෙන තමයි 1984 ඇමඩියස් චිත්‍රපටය බිහිවෙන්නේ. මේ චිත්‍රපටයේ අසිරිමත් වගේම අඳුරුමය අවස්ථා අනන්තයි. සැලියරි හා මෝසාට් අතර වන මියසි අන්දරය අතිශයින්ම සිනමාත්මකව මිනොස් ෆෝමන් නම් සිනමාකරුවා නිර්මාණය කළා. නාටකය 1979 හදාපු පීටර් ෂාෆර්ම තමයි මේ චිත්‍රපටයේ තිරරචනය කළේ. සැලේරි සහ මෝසාඩ්ගේ මූලික සංගීත නිර්මාණවලින් තමයි මුළු චිත්‍රපටියම සංගීතය නිර්මාණය වී තිබුණේ. චිත්‍රපටයේ සංගීතයේ ටයිටලට යන්නෙත් ඔවුන් දෙදෙනාගේ නම්. මොසාට් ලෝකෙන් වෙන්නුනේ අතිශයින්ම තරුණ වියේදී, අවුරුදු 35යි. නමුත් මොසාට් වගේම අතිශයින්ම තරුණ වියේදී අනිවාර්තේ ඔහු වගේම ජීවිතෙන් සමුගත්තු රුසියානු මහා කවීන්ද්‍රයා ඇලෙක්සැන්ඩර් පුෂ්කින්. ඔහු ජීවත් වුණේ අවුරුදු 38යි. 1799 ඉඳලා 1837 වෙනකම්. මොසාට් මිය ගියේ 1791. ඒ කියන්නේ පුෂ්කින් ඉපදෙන්න අවුරුදු 8කට කලින්. මොසාට් මිය ගිහින් අවුරුදු 39ක් ගිය තැන කොහොමද සැලියරි සහ මොසාට් ගැටුම මේ තරම් විස්තරාත්මකව, විචිත්‍රාත්මකව නිර්මාණය කළේ පුෂ්කින්? ඔහුගේ නැරේටිව් පොයම් ආකාර නිර්මාණය තමයි සැලියරි සහ මොසාට් පිළිබඳ මේ වෘත්තාන්තය රමණීයව විග්‍රහ කරලා තියෙන්නේ. චිත්‍රපටයේ කතාව පටන් ගන්නේ සැලියරිගේ මරණාසන්න වියපත් ස්වභාවයෙන්. අවුරුදු 35 මොසාඩ් මිය යෑමත් සමගම ඊට වසර 30කට පසුව තමයි අපට සැලියරි මානසික රෝහලකදී හමුවන්නේ. ඔහුත් සිය දිවි නසා ගන්නට තැත් කිරීමෙන් පසුවයි අපේ දර්ශනයට හසුවන්නේ. මේ අනුවේදනීය අමරණීය ඇමඩියස් චිත්‍රපටය පිළිබඳ ජිම් ලෝයි කියන ප්‍රකට ඇමරිකන් චිත්‍රපට විචාරකයා මොනවද කියන්නේ? ඔහු අහනවා ඇමඩියස් චිත්‍රපට හරය සත්‍යක්ද කියලා. ඔහු කියනවා මෙහෙම, ඇමඩියස් යනු අති උත්තරීතර සුවිශිෂ්ට චිත්‍රපටියකි. අප මොසාඩ් පිළිබඳ දැන සිටි දෑ කදෝ පැනියන් කරමින් සූර්යකුසේ ඔහු ගැන දැනුවත් කළ අප්‍රමාණ චිත්‍රපටයකි මෙය. නමුත් මෙම චිත්‍රපටය ප්‍රබන්ධයක්. බොහෝ ප්‍රබන්ධයන් විශිෂ්ට චිත්‍රපට වූ අවස්ථා අප දැක තියෙනවා. ඇමඩියස් කතාව මොනතරම් දුරකට සත්‍යයක්ද? මොසාට් සහ සැලියරි අතර තිත්ත වූ අමනාපකම් තිබුණා. රාජකීයන් ඉදිරියේ ශිල්ප දැක්වීමේදී විෂය ප්‍රායෝගිකව නිර්මාණයට ගැනීමේදී ඔවුන් අතර සුවිසල් තරගයක් ඇති වුණා. මේවා බොරු නෙමේ. නමුත් ජිම් ලෝයිට් අඩුව මේවා සත්‍යයක්දයි ප්‍රශ්නයක්. සැලේරි සහ ඔහුගේ සහචරයන් මොසාඩ් ලඟකොට තකමින් ඔහු අපහාසයට පරිහාසයට පත් කරමින් අතිශයෙන්ම නින්දිත වූ අසත් ව්‍යාපාරයක් ගෙන ගියා. මුළු ලෝකයාටම අචින්ත්‍ය වූ මියසි දායාදයන් තිළිනකොට යාන්තම් වයස 35 වෙද්දී තරුණ මොසාඩ් ජීවිතෙන් සමුගත්තා. මොසාඩ්ගේ අකල් මරණයෙන් පසුව විවිධ කතා පැතිර ගියා. ප්‍රකටම කතාව තමයි සැලියරි විසින් වසදී මොසාඩ් මරා දැමුණු වග. මොසාඩ්ගේ හැසිරීම් විටක විප්‍රකාරයි. මොසාඩ්ගේ යම් යම් මනෝ ව්‍යාධීන් පිළිබඳවත් අනන්ත වාර්තා පැවතියා. නමුත් ලිඛිත යථාර්ථය කුමක්ද? ඒ සැබෑ යථාර්ථය නම් මොසාඩ්ගේ මරණයට කිසිදු සැබෑ තීරණයක් දිය නොහැකි බව. විවිධ රෝගී නාම අතරේ එක හේතුවක් වශයෙන් සඳහන් වෙනවා රසදිය වශය ශරීරගත වීම නිසා මොසාඩ් මළවගට. මේ හේතුවේදී ජිම් ලෝයි විචාරකයා කියන්නේ කොමක්ද අප දන්නේ නැහැ. මේ කතා ප්‍රවෘත්තියේ පොෂින්ගේ නැරේටිව් පොයම් ආකාර නිර්මාණයට අදාළව ඩබ්ලිව්.එස්. බණ්ඩාර මහතාගේ දෙවැනි කෘතිය දඩුවම් ලද්දෝ කෘතිය එහි ඡායානුවාදයක් ඇතුළත් වුණා පැදිමය. ඒ සිංහල ඡායානුවාදය ඔබටම වෙනත් දවසක තිළිණ කරනවා. ඉතාම අඩු වයසින් අතිශයින්ම දීප්තිමත් මහා සංගීතඥයකු ලෙස වයස 35න් මොසාඩ් පරලෝව යවන සැලියරිත් ඒ වගේම රාජකීයන් හමුවේ මොසාඩ් සහ සැලේරිගේ යම්කිසි සංවාදයක් ඇතුළත් මේ කොටස ඔබට යම්කිසි හැඟීමක් ඇමඩියස් චිත්‍රපටය පිළිබඳ ලබා දේවිය කියා මා සිතනවා. ඇමඩියස් නැරඹූ ඔබටත් ඒ ඉමිහිරි ඒ වගේම ශෝකාන්ත ලෝකයට දැන් යා හැකි. මේ මුලින්ම සැලේරි විසින් රාජකීය සංගීතඥයන් සමග මේ සංගීතය රස විඳමින් සිටින අවස්ථාව. ඉන් පසුව තමයි එතැනට මොසාඩ් පැමිණෙන්නේ. මේ මොසාඩ් නොවන අන්‍ය සංගීත නිර්මාණයයි ඔබ අසන්නේ.
Grazie, signore.
Majesty, if you want, it's already here in my head.
What? On one hearing only?
I think so, sire. Yes.
දැන් තමයි සැලේරි හමුවට මොසාඩ් පැමිණෙන්නේ. රාජකීයන් ඉදිරියේ මොසාඩ් විශාල පියානෝ ඉදිරියේ වාඩි වෙනවා. මේ ඒ අභිරමණීය අවස්ථාව. මේ හිනාහඬ මොසාඩ්ගේ.
Show us.
It's just the same, isn't it? That doesn't really work, does it? Did you try? Shouldn't it be a bit more... Or this? This. Yes. What do you think?
Grazie, signore.
Poi Salieri.
Now that is a challenge. Ah. That is a challenge. Please, please.